ජනාධිපතිවරයාගෙන් ලැබෙන සංදේශ මගේ අංක PS PSA ඇලිරක් 02 ඇලිරක් 7 ඇලිරක් රෝමන් ඉලක්කන 9 ඇලිරක් 3 ඇලිරක් 01 2026 ජූනි මාස 26 වෙනි දින ගරු IWM ජගත් වික්‍රමරත්න මැතිතුමා කථානායක ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ගරු කථානායකතුමනි 40 වෙනි අධිකාරිය වූ මහජන ආරක්ෂක ආඥා පනත 40 වෙනි අධිකාරිය වූ මහජන ආරක්ෂක ආඥා පනතේ 12 වෙනි වගන්තියෙන් මා වෙත පැවරුණු බලතල ප්‍රකාරව මහජන සාමය පවත්වාගෙන යාම සඳහා වන අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින් පළවෙනි උපලේඛනයේ නිශ්චය කොට දැක්වෙන සන්නද්ධ හමුදාවල සියලුම සමාජිකයන් එහි දෙවෙනි උපලේඛනයේ නිශ්චය කොට දැක්වෙන ප්‍රදේශවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා කැඳවන බවට ආඥාවක් නිකුත් කොට ඇත. ඊ අනුව උත්ත ආඥා පනතේ 21 2 වගන්තිය සමග කියවිය යුතු 2 3 වගන්ති ප්‍රකාරව ඒ බව පාර්ලිමේන්තු වෙත මෙන් දැනුම් දෙමි. මේට හිතවත් අනුර කුමාර දිසානායක ජනාධිපති කථානායකවරයා විසින් කරන ලබන නිවේදන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 79 වෙනි ව්‍යවස්ථා ප්‍රකාරව මා විසින් 2026 ජූනි 30 දින සමත කරන සිවිල් සහ වාණිජ ආරවුල් සහ එකුත් කළ අගය මත බදු සංශෝධන නැමැති 50 කෙටුම්පත් දෙකෙහි සහතිකය සටහන් කරන ලද බව දන්වනු කැමැත්තෙමි. කථානායකර විසින් ලිපිලේඛනාදී පිළිගැන්වීම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථා ප්‍රකාරව 2024 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවෙනි කාණ්ඩයේ රෝමන් ඉලක්කම් 58, 59 හා 60 කොටස් සහ නවවෙනි කාණ්ඩයේ රෝමන් ඉලක්කම් 43 හා 44 කොටස් මම ඉදිරිපත් කරමි. ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා,
ගරු කථානායකතුමනි, එකී වාර්තා මුද්‍රණය කළ යුත්තේ මම යෝජනා කරමි.
ලිපිලේඛනාදිය පිළිගැන්වීම ගරු අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යතුමිය.
Honorable Speaker, I present the annual performance report of the Presidential Secretariat for the year 2025, annual performance report of the Prime Minister's Office for the year 2025, and performance report of the Office of the Cabinet of Ministers for the year 2025. I move that these reports be referred to the Sectoral Oversight Committee on Governance, Justice and Civil Protection. I also present the annual performance report of the Election Commission for the year 2025, annual performance report of the National Police Commission for the year 2025, annual performance report of the Finance Commission for the year 2025, and performance report of the Audit Service Commission for the year 2025. I move that these reports be referred to the Committee on Constitutional Affairs. I present the performance report of the Department for Registration of Persons for the year 2025. I move that this report be referred to the Sectoral Oversight Committee on Science, Technology and Digital Transformation. I present the order made by the Minister of Education, Higher Education and Vocational Education under Section 27(1), read with Sections 21 and 139 of the Universities Act No. 16 of 1978 on the recommendation of the University Grants Commission regarding the revision of the Department of Textile and Clothing Technology in the Faculty of Engineering of the University of Moratuwa, Sri Lanka, as the Department of Textile and Apparel Engineering, and published in the Gazette Extraordinary No. 2480/26 of 20th March 2026, and note on supplementary allocations from the Development Activities Programme, appearing under Expenditure Head No. 240, of the Department of National Budget for the period from 5/5/2026 to 29/5/2026 in terms of Section 6(1) of the Appropriation Act No. 23 of 2025.
Garu Saukya Saha Janamadhyam Atthuma.
Garu Katana Agatumani. 2025 වර්ෂය සඳහා පාර්ලිමේන්තුවේ ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක කාර්යාලයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව රාජ්‍ය පාලනයේ යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාවට යොමු කළ ඉතිහාසය යෝජනා කරමි.
ගරු රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමා,
ගරු කථානායකතුමනි, 2025 වර්ෂය සඳහා රෙජිස්ට්‍රාර් ජෙනරල් දෙපාර්තමේන්තුවේ හිමිකම් රක්ෂණ අරමුදලේ කාර්යසාධන වාර්තාව හා ගිනුම්. 2025 වර්ෂය සඳහා රෙජිස්ට්‍රාර් ජෙනරල් දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව හා ගිනුම්. 2025 වර්ෂය සඳහා රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව 2025 වර්ෂය සඳහා කුරුණෑගල යාපනයේ කිලිනොච්චිය ගාල්ල මාතර මුලතිව් බදුල්ල පොළොන්නරුව කළුතර මහනුවර හම්බන්තොට මන්නාරම වවුනියාව අනුරාධපුර සහ මොන්රාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල වාර්ෂික කාර්යසාධන වාර්තා සහ 2025 වර්ෂය සඳහා පුත්තරම නුවරළිය අම්පාර කොළඹ කෑගල්ල සහ මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල වාර්ෂික කාර්යසාධන වාර්තා සහ ගිණුම් මම ඉදිරිපත් කරමි. මේ වාර්තා රාජපාලනයේ යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ය සභාවට යොමු කළ යුතුයම යෝජනා කරමි.
ගරු තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යතුමා,
ගරු කතානායකතුමනි, 2025 වර්ෂය සඳහා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව සහ 2025 වර්ෂය සඳහා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්යසාධන වාර්තාව ඉදිරිපත් කරමි. මේ වාර්තා අධ්‍යාපනයේ ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ය සභාවට යොමු කළ යුතුයම යෝජනා කරමි.
ගරු පරිසර අමාත්‍යතුමා,
ගරු කතානායකතුමනි, 2025 වර්ෂයේ සඳහා ජාතික උද්භිත උද්‍යාන දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව පරිසරයේ කෘෂිකර්මය සහ සම්පත් නිර්සාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ය සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යතුමා,
ගරු කතානායකතුමනි, 2025 වර්ෂය සඳහා මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව ඉදිරිපත් කරමි. මේ වාර්තාව රාජ්‍ය පාලනයේ යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ය සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
කාර්ක සභා වාර්තා පිළිගැන්වීම අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශක කාර්ක සභාවේ වාර්තාව, එම කාර්ක සභාවේ සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ හර්ෂණ නානකාර මහතා විසින් පිළිගැන්වීම,
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශක කාර්ක සභාවේ යොමු කළ ලද 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතේ 82 වෙනි වගන්තිය සහ 92 වගන්තිය සමග කීව යුතු 156 වගන්ති යටතේ අල්ලස්ව දූෂණ විමර්ශන කොමිස් සභාව විමසා අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2026 මාර්තු 30 දින ඇති අංක 24.82.3 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග සහ 2023 අංක 9 දරණ දූෂණ විරෝධී පනතේ 81 වගන්තියේ ඊ ඡේදයේ සමග කීව යුතු 156 වගන්ති යටතේ අල්ලස්ව දූෂණ විමර්ශන කොමිස් සභාව විමසා අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2026 මාර්තු 30 දින ඇති අංක 24.82.4 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රය පළ කර ලද නියෝග සම්බන්ධයෙන් වූ එකී කාර්ක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
රජයේ මුදල් පිළිබඳ කාර්ක සභාවේ වාර්තාව එම කාර්ක සභාවේ සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා විසින් පිළිගැන්වීම.
Honorable Chair, I present the report of the Committee on Public Finance on the 1. Regulations under Section 17, read with Section 11 of the Payment and Settlement System Act No. 28 of 2005. 2. Regulations under Section 47, read with Section 46 of the Antiquities Ordinance Chapter 108. 3. Prevention of Money Laundering Amendment Bill. 4. Financial Transactions Reporting Amendment Bill. And 5. Convention on the Suppression of Terrorist Financing Amendment Bill, which were referred to the said committee. Thank you.
Mahajana Pesam Piliganima, Garu Parliamentu Mantri, Mahinda Jayasinghe Mahata.
Garu Kathanayaka Thumani, Panipitiya Rukmale Balika Nivasa Para, Anka 213 39 Darana Sthane Padinchi, BG Priyani Mahatmiyagen Labunu Pesamak Piliganunu.
Garu Parliamentu Mantri, Munir Mulafar Mahata. ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා,
ගරු කතානායකතුමනි, මාතර තිහකොඩ කිතලගම මධ්‍යම කජුගහවත්ත යන ලිපිනෙහි පදිංචි නන්දදාස මදනසිංහ මහතාගෙන් ලැබුණු පෙත්සමක් පිළිගන්නවා.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක ගුණසේන මහතා,
ගරු කතානායකතුමනි, වෙන්නරුව විල්ගමුව සැම්සන් නිවස යන ලිපිනෙහි පදිංචි AMS කුමාර මහතාගෙන් ලැබුණු පෙත්සමක් පිළිගන්නවා.
පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාර්ක සභාවට යොමු කරනු ලැබේ. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්නාංක 1 ගරු වෛද්‍ය කාවින්ද හේෂාන් ජයවර්ධන මහතා, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍යතුමා ගැසීමට.
අනෝ ගරු කතානායකතුමනි,
ගරු සංවිධායක, ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා,
ප්‍රශ්නාංක 1 ගරු කතානායකතුමනි සභාගත කරනවා. හැමනුම සභාගත කරනවා. වගේම ප්‍රශ්න අංක දෙක එවැනි තොරතුරක් වාර්තා වී නැහැ ගරු කතානායකතුමනි. ප්‍රශ්න අංක රෝමිලක්කන් තුන ඒ සම්බන්ධයෙන් තොරතුරු හෝ පැමිණිලි වාර්තා වී නැත. ඊට පස්සේ ආ පැන නොනගී.
ගරු මන්ත්‍රීතුමා,
ගරු ඇමතිතුමනි, විශේෂයෙන්ම රජයේ වගකීමක් තමයි රාජ්‍යයේ ජනතාව ආරක්ෂා කිරීම. ඒ වගේම අපි දැක්කා විශේෂයෙන්ම මගේ ආසනයේ මීගමු ආසනයේ ඊයේ දිනේදීත් පෙරේදා දිනේදීත් විශේෂයෙන්ම රැඳවියන් 30කට ආසන්න ප්‍රමාණයක් මරණයට පත් වෙලා තිබෙනවා. ඒ වගේම නිලධාරීන් 5 දෙනෙක් හෝ 6 දෙනෙක් ජීවිතක්ෂයට පත් වෙලා තිබෙනවා. එතකට මේ කණ්ඩායම යම් ගැටුමක් ඇති වෙලා තිබෙනවා. ඒකෙදි අපි දැක්කා වීඩියෝවක් නිකුත් වෙනවා. STF කැප් එකක් දාගත්ත, එහෙම නැත්නම් හෙල්මට් එකක් දාගත්ත කාකි සූට් එකක් අඳගත්ත නිලධාරියෙක් ප්‍රිසන් එක ඇතුළට වෙඩි තියනවා. ඉතින් අපි කැමැති දැනගන්න ඒ භාවිතා කරේ ජීව උණ්ඩද, එහෙම නැත්නම් රබර් බුලට්ස්ද, ඒ වගේ මේකකින් යම් කිසි කෙනෙකුගේ ජීවිතයට හානියක් වුණාද කියන එක පිළිබඳව දැනගන්න කැමැති ගරු ඇමතිතුමා.
ගරු කතානායකතුමනි, මේ අහලා තියෙන ප්‍රශ්නය නෙවෙයි, අතුරු ප්‍රශ්නයක් ලෙස පැනනගන්න.
අතුරු ප්‍රශ්නය ඇමතිතුමාගේ
උත්තර දෙන්න.
මම ඇත්තට මේ ප්‍රශ්නේ ඇහුවේ මොකද
ඔබතුමාගේ
අවස්ථාවේ අදාළ ප්‍රශ්නයක් නිසාත්, ඒ වගේම පොලිසියට අදාළ වෙන නිසාත් මහජන ආරක්ෂාව තහවුරු කරන්න. කෙසේ වෙතත් ගරු ඇමතිතුමා, මගේ දෙවැනි අතුරු ප්‍රශ්නය මම අහන්න කැමතියි. විශේෂයෙන්ම දැන් මේ වෙනකොට මේ මං අහපු ප්‍රශ්නෙට අදාළව ආරක්ෂාව සපයලා තියෙන දේශපාලන අධිකාරිය කණ්ඩායම් ඉවත් කරලා තිබෙනවා. එතකොට ඒ නිලධාරීන් මේ වෙනකොට වෙනත් ආරක්ෂක කටයුතු වලට අනුයුක්ත කරලා තිබෙනවද? එහෙම නැත්නම් ඒ අය ප්‍රභූ ආරක්ෂණ කමිටුවේම, එහෙම නැත්නම් ඒ ආයතනෙම තවදුරටත් කටයුතු කරනවද කියන එක ගරු ඇමතිතුමා.
ගරු කතානායකතුමනි, එතුමහපු ප්‍රශ්නේ සම්පූර්ණ සත්‍ය සම්පූර්ණ නෙවෙයි, අර්ධ සත්‍යයක් තියෙන්නේ. මොකද ඇතැම් දේශපාලඥයන් වරුන්ට ටෙස්ට් ඇසෙස්මන්ට් රිපෝට් එක පදනම් කරගෙන ආරක්ෂාව දීලා තිනවා. ඒ වගේම හිටපු ජනාධිපතිවරුන්ට, ඒ වගේම හිටපු ඇතැම් මන්ත්‍රීවරුන්ට සහ දැන් පාර්ලිමේන්තුවේ සිටින පක්ෂ විපක්ෂ ભેදයකින් තොරව ඒ ටෙස්ට් ඇසෙස්මන්ට් එකට යටත්ව ආරක්ෂාවක් සපයලා තිනවා. ඒක නිසා සමස්තේ නෙවෙයි ඔබතුමා අර්ථ ගන්නවට, ඒ සමස්තයෙන් යම්කිසි පමණකට ටෙස් ඇසෙස්මන්ට් රිපෝට් එක පදනම් කරගෙන ආරක්ෂාව දීලා තියෙනවා.
ප්‍රශ්න අංක දෙක, ගරු හෙක්ටා අප්පාමි මහතා, විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යතුමාගේ ඇසීමට.
ගරු කතානායකතුමනි, මම අහනවා ප්‍රශ්නය.
ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා,
එක ඊයේ වීසා කාණ්ඩයට අදාළව ගත්තොත් එහෙම මිට කලින් කිසිසේත්ම ඒ කිවිසුමක් අත්සන් කිරීමට අදාළව අපේ කැබිනට් මණ්ඩලයෙන් හෝ එහෙම නැත්නම් නීති ප්‍රතිපාතකත්වයෙන් හෝ එහෙම නැත්නම් මේකට අදාළකට විශේෂ විදේශ කටයුතු ආයතන මේ අමාත්‍යාංශය ඇතුළු කිසිම ආයතන විසින් මේකට අදාළකට, මේ කියන්නේ E8 කිවිසුම අත්සන් කිරීමට අදාළව අනුමැති ලබා දීලා නැහැ. එතකොට ඒකට අදාළව ගත්තොත් එහෙම විතරදී විශේෂයෙන්ම සේජෝන් වර්ල් කියන ලයිසන්සි බලපත්‍රලාභී බලපත්‍ර අංකය 3625 මේ බලපත්‍ර අංකයට අයත් අදාළ බලපත්‍රලාභී මුදල් එකතු කළ තියෙනවා. විශේෂම ගත්තොත් එහෙම මිලියන 71.07 කියන මුදල තමයි එකතු කළ තියෙන්නේ. අදාළව ගත්තොත් මේකට අදාළව යම්කිසි නඩුවකුත් තියෙනවා. ඒ වගේම මේ හරහා පුද්ගල කීප දෙනෙක් ගුවන් තොටුපළ හරහා දකුණු කොරියාවට යන්න සූදානම් වෙනකොටත් එයාලා අතරංගොටපත් වෙලා යම්කිසි නඩු ක්‍රියාමාර්ගයකට යනවා. ඉතින් ඒ වගේම ගත්තොත් එහෙම විශේෂයෙන්ම අපි දන්නවා පසුගිය කාලවකවාන තුළ මේකට අදාළව හිටපු අමාත්‍යවරයාගේ මැදිහත් වීමෙන් යම්කිසි කටයුත්තක් සිද්ධ වෙලා තිබුණා. ඒකට අදාළ කරන විවිධ විමර්ශන මේ මොහොත වෙනකොටත් පවත්වගෙන යනවා. ඒ වගේම ගත්තොත් එහෙම ප්‍රශ්න අංක දෙක, දැනට අපි ගත්තොත් මේ සියලුම කටයුතු අපි නීති අනුකූල කරලා තියෙනවා. විශේෂයෙන්ම අපිට කලින් අවිධිමත් ආකාරයෙන් කටයුතු කරගෙන ගිය E8 වීසා කාණ්ඩය දැන් අපේ අමාත්‍යංශ මැදිහත් වෙමින් ඒ වගේම අපගේ තානාපති කාර්යාලය මැදිහත් වෙමින් ඒ වගේම ඊටපස් දෙපාර්තමේන්තුවෙන් අනුමැතිය අරගෙන දැනට අපි යොංවාල් කියන ප්‍රාන්තෙත් එක්ක අපි ගිවිසුම් අත්සන් කරලා තියෙනවා ඒ ගිවිසුම් ප්‍රකාරව පිරිසක් දැන්ට දකුණු කොරියාවට ගිහිල්ලා තියෙනවා ඒ වගේම යුසු සේචෝන් ගිම්චෝන් නම්වෝන් කියන ඒ ප්‍රාන්තත් එක්කත් මේ මොහොත වෙනකොට අපි සාකච්ඡා කරගෙන ඉන්නවා මේ අවස්ථාව අපි ලබා ගන්න. ඒ වගේම ගත්තොත් මෙතන අපි අනුගමන කරන ක්‍රමවේදය සම්බන්ධව යම්කිසි ප්‍රශ්නයක් අහලා තියෙනවා විශේෂයෙන්ම අපගේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයට අයත් ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සි පුද්ගලික සමාගම කියන ආයතන විසින් තමයි මේ සියලුම කටයුතු අපි කරගෙන යන්නේ. විශේෂයෙන්ම ඒ ඇයදුම් කරුවා ශ්‍රී ලාංකික පුරවැසියෙක් වෙන්න ඕනේ. ඒ වගේ අවුරුදු 25 සහ 45 අතර වයස සීමාව තුළ ඉන්න ඕනේ. ඒ වගේම ඉතාමත් හොඳ ශරීර සෞඛ්‍ය තත්ත්ව තියෙන්න ඕන මේ කියන කාරණාව තියෙනවා. ඒ වගේම තමයි මෙතන E8 කියන කාණ්ඩ ගත්තොත් එහෙම කර මන්ත්‍රීතුමනි විශේෂයෙන්ම මේක සීසනල් ජොබ් කියලා අපි කියන්නේ. ඒ සීසනල් ජොබ් වලට අදාළ කරන මාස 5 සිට 8 දක්වා තමයි වීසා ලබා දෙන්නේ. එතකොට විශේෂයෙන්ම කෘෂිකර්මාන්ත ධීවර වගේ ශ්‍රේෂ්ඨ අදාළව තමයි රැකියා ලබා දෙන්නේ. ඉතින් එතනදී විශේෂයෙන්ම අපි ඒ අදාළ ඇයදුම් කරුවා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හෝ එහෙම නැත්නම් ග්‍රාමලධාරී විසින් ගොවියෙක් විදියට යම්කිසි සහතයක් ලබා දෙන්න ඕනේ. ඒ වගේම යම්කිසි ධීවර කටයුතු වල සම්බන්ධ කෙනෙක් නම් ධීවර හැඳුනුම්පත් ඇතුළු ඒ අවශ්‍ය කරන ડોකියුමන්ට්ස් අනිවාර්යෙන් අපි අවශ්‍ය කරලා තියෙනවා. ඒ වගේම තමයි මේකට අදාළ කරන්නේ පුහුණු කටයුතු ටිකත් අපි නිසි පරිදි හරි විදිහට කරගෙන යනවා. ඒ වගේම විශේෂයෙන්ම මෙතන අපි යොංවාල් කියන ප්‍රාන්තයේත් එක්ක අපි ගිවිසුම් අත්සන් කරලා තියෙනවා. යොංවාල් කියන ප්‍රාන්තයේත් එක්ක ගිවිසුම් අත්සන් කරේ අපගේ රටේ ඌව සහ මධ්‍යම කියන මේ පළාත අයත්තායව කොරියාවට යවන්න. එතකොට ඒකට අදාළ කරන ඒ සියලුම ඒ පටිපාටි සියලුම විශේෂයෙන්ම අපේ slfea.lk කියන ශ්‍රී ලංකා ෆොරින් එම්ප්ලොයිමන්ට් ඒජන්සි.lk කියන මේ ආයතනයේ වෙබ් පියුර්ත කිරීමෙන් ඒ ඇයදුම් කරුවන් ඒ වෙබ්සයිට් එකට තමන්ගේ නම ඇතුල් කරමින් තමයි මේ සම්පූර්ණ ක්‍රමවේදය අපි අනුගමන කරලා තියෙන්නේ. මෙතනදී අපි සමුග පරීක්ෂණ තියලා තියෙනවා. ඒ වගේම ඒ අදාළ කාණ්ඩය අපි යවන්න කලින් එයාලට අවශ්‍ය කරන නේවාසික පුහුණුව සහිතව අපි ක්‍රමවේදය අපි අනුගමන කරලා තියෙනවා. ඒ වගේම ප්‍රශ්න අදාළ නොවේ.
ගරු මන්ත්‍රීතුමා,
ගරු කතානායකතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය විශේෂයෙන්ම කොරියාව සඳහා ශ්‍රී ලංකාවෙන් විශාල ප්‍රමාණයක් මීට පෙර විදේශගත වුණා. ඒ අය ඉතාමත්ම හොඳ ආර්ථික තත්ත්වයෙන් ඉන්නවා රටේ. ඒගොල්ලන්ගේ පෞද්ගලිකව ඒක රටටත් විශාල ශක්තියක්, ඒ වගේම වගේ පෞල්වල අයටත් විශාල ශක්තියක් වෙලා තියෙනවා. එතකොට මේ EAT කියන එක වෙනම එකක්, තවත් වීසා ක්‍රමවේද කීපයක් තියෙනවා කර්මාන්තත් එක්ක බැඳිච්ච. එතකොට මේ සම්බන්ධව ක්‍රියාත්මක වෙද්දී මේ වීසා ක්‍රමයට අමතරව කොරියා රටට අපි දන්නවා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් තමයි මේක යවන්නේ. ඒක හරි, ඒ ක්‍රමෙත් හරි, ඒ හදලා තිබිච්ච ක්‍රමවේදෙත් ඇත්තටම නිවැරදි ක්‍රමවේදයක්. ඒක හැබැයි නතර වුණා. දැන් මේක අනිත් රැකියා අවස්ථා ටික ලබා දෙන වැඩසටහනකට අවශ්‍ය කරන සැලසුම ඔබතුමාලා සකස් කරලා තියෙනවද කියලා තමයි විශේෂයෙන් අහන්න තියෙන්නේ. මොකද මේ කොරියාව කියන එක ඉතාමත්ව සුවිශේෂ වූ රටක්. මේ රටට යවන එක අපි මං හිතනවා අපි යන කෙනාටත් ඉතාමත්ව වැදගත්.
ගරු නියුජ්‍ය මහත්මයා,
ඔව් ස්තුතියි බටතුමනි. විශේෂයෙන්ම මේකට අදාළ කරන උපරිම මැදිහත් වීම අපි කරලා තියෙනවා. මේ අපි ලාංකික විදියට ගත්තොත් එහෙම E7 E9 ඒ වගේම දැන් මේ මොහොත වෙනකොට E8 සම්බන්ධවත් අපිට ප්‍රජාව යවන්නට අපිට හැකියාවක් ලැබිලා තියෙනවා. E9 තමයි මූලිකව අපි G2G කාණ්ඩයේ යටතේ සාම්ප්‍රදායිකව ගිය පිරිස. එතකොට E9 එකට අදාළව ගත්තොත් එහෙම අපි අඛණ්ඩ මැදිහත් වීම විශේෂයෙන්ම අපේ ආණ්ඩුව විසින් අපි කරගෙන යනවා. පසුගිය කාලවක වනතුළු යම්කිසි ප්‍රශ්න ගැටළු වගේක් නිර්මාණය වෙලා තිබුණා. කලින් යවපු කාණ්ඩ ඒ ගිය ප්‍රජාවන්ගේ යම්කිසි ප්‍රමිති සම්බන්ධව යම්කිසි කතිකාවක් යම්කිසි විවේචනයක් ඒ කොරියානු ආයතන විසින් කොරියානු රජය විසින් අපිට ඉදිරිපත් කරලා තිබුණා. අපගේ කණ්ඩායමක් මම හෙඩ් ඔෆ් ද ඩෙලිගේෂන් විදිහට මම සම්බන්ධ වුණා. අපගේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ඉහළ පෙළ නිලධාරීන් කීප දෙනෙක් ඇතුළු අපගේ කණ්ඩායම කොරියාවට පසුගිය පෙබ්‍රවාරි මාසෙ ගිහින් අපි මේ සියලුම ආයතනෙත් එක්ක සාකච්ඡා කරා. ඒ වගේම ඒ හාම්පුතුන්ගේ සංගම් කීපයක් එක්ක අපි මුණ ගැහිලා අපි අපේ රටට හිමි ඒ රැකියා කෝටාව ඉතාමත් ඉහළ මට්ටමින් භාවිතා කිරීමට අදාළව අපි මැදිහත් වුණා. ඒ මැදිහත් වීම ප්‍රතිඵලයක් විදිහට දැන් අපිට දකින්නට පුළුවන් ඒ කොරියාවට යන සංඛ්‍යාව ගත්තොත් එමේ යම්කිසි ඉහළතාවයක් තියෙනවා. ඒ වගේම තමයි මේ E7 කියන ඒ කාණ්ඩේ ගත්තොත් V7 skilled worker sector කියලා කියන්නේ, E9 කියලා කියන්නේ general labor category. E7 එකට අදාළව ගත්තොත් එහෙම අපි අදාළ කරන උපරිම මැදිහත් වීම කරමින් විශේෂයෙන්ම ship welding ඇතුළු මේ කාණ්ඩයට අදාළ කරන මේ කටයුතු වලට අපි මැදිහත් වෙනවා. ඒත් එතනත් යම්කිසි ප්‍රශ්නයක් තියෙනවා. පසුගිය කාලවකවාන තුළ මේ E7 කාණ්ඩය යටතේ ගිය ඒ පුද්ගලයන්ගේ ප්‍රමිති සම්බන්ධව ප්‍රශ්න ගැටළු පැනගිල තියෙනවා. විශේෂයෙන්ම එයාලගේ අතේ සහතික තිබුණට ඒ අදාළ කරන තාක්ෂණික දැනුම නැහැ කියන යම්කිසි චෝදනාවක් තියෙනවා. නමුත් අපි හිතනවා අපේ පාලන කාලය තුළ ඒක නිවැරදි කරගෙන අපි ඒක ඉදිරියට අරන් යන්න පුළුවන් හැකියාවක් ලැබිලා තියෙනවා. මෙතන E7 කියලා කියන්නේ ship building විතරක් නෙමෙයි සියලුම ඔය skill labor section එකට අදාළ කරන කාරණාව. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම මේ දැන් අපිට ලැබිලා තියෙන අවස්ථාව තුළ අපිට මේ 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 සංඛ්‍යාව අපිට වැඩි කරන්න පුළුවන් අවස්ථාව අපිට ලැබිලා තියෙනවා.
ගරු මන්ත්‍රීතුමා,
අර කතානායකතුමනි දෙවෙනි අතුරු ප්‍රශ්නේ අහන ගමම්ම මේකට පොඩි එකතුවක් කරමින් ඒ ප්‍රශ්නේ අහනවා. ආයෙ කියන්න එපා මේක කියලා, අර එක අහන්න එපා කියලා. ඒ නිසා ඒකට අවස්ථාව දෙන්න කියලා විශේෂයෙන්
ඔබතුමාගේ දෙවෙනි ප්‍රශ්නේ අහන්න.
ඔබතුමා හිනාවනා නම් හොඳයි, නැත්නම් හිනාවුන් නැත්නම් හිතෙන්නේ දෙන්නේ නැහැ කියලා.
කෙටියෙන් ඔබතුමාගේ දෙවෙනි ප්‍රශ්නේ.
කෙටියෙන් මොකද අපි දන්නවා මේ කොරියා කියන රට ගැන මේ කතා කරන්නේ මේ සමස්ත ශ්‍රී ලංකාවටම වුණා කරන දෙයක් හැටියට කතා කරන්නේ. ඒ නිසා මේ කොරියා රටට යවනකොට විශේෂයෙන්ම වෙල්ඩින් වෙන්න පුළුවන්, අනිකුත් ස්කිල් සහ අන්ස්කිල් කියන මේ ක්‍රමවේද දෙකටම යවනකොට තියෙන ප්‍රශ්නේ තමයි ඒ පුහුණුව ලබන්නේ නැතුව ක්ෂණිකව සහතිකයක් අරගෙන යවලා තියෙන සමහර අය. මෙන්න මේ නිසා තමයි ඔබතුමා කියපු විදිහට ප්‍රශ්නේ ආවේ. හැබැයි ඔබතුමාලා අධ්‍යාපන අමාත්‍යාංශය වෙන්න පුළුවන්, නැත්නම් වෘත්තිපූර්ණ මධ්‍යස්ථාන සහ අනිකුත් අමාත්‍යන් සම්බන්ධීකරණය කරගෙන යම්කිසි වැඩපිළිවෙලක් සකස් කළ යුතු වෙනවා. ඒක තමයි, ඒක හරියට සකස් කළ තිබුණා නම් මේ ප්‍රශ්නේ වෙන්නේ නැහැ කියන එක මතක් කරමින් තමයි දෙවෙනි අතුරු ප්‍රශ්නෙට යන්නේ. දෙවෙනි ඒ නිසා ඒකටත් විසඳුමක් දෙන්න. දෙවෙනි අතුරු ප්‍රශ්නේ තමයි ඊශ්‍රායලයේ තිබුණා ඇග්‍රිකල්චර් සෙක්ටර් එක සම්බන්ධව වීසා ක්‍රමවේදයක්. ඒ රට විශාල ප්‍රමාණයක් එවල යවුවා. හැබැයි ඒ යැවීමේදී බරපතල ප්‍රශ්න ගොඩක් මතුවලා තිබුණා. මෙන්න මේ මතුවෙන හේතුව මත මං හිතන්නේ මේක පෞද්ගලික අංශෙත් කරා, මම හිතන්නේ රාජ්‍ය අංශෙත් කරා ගේ පාර, එහෙම නැත්නම් පෞද්ගලිකංශ කරා නැද්ද කියලා මම හරියට පැහැදිලිව මතක නැහැ. හැබැයි මෙතනදී ඒ ඇග්‍රිකල්චර් වෙනුවට ඒ ඇග්‍රිකල්චර් සඳහා යවපු අයටත් ඔන්න ඔය කියන කාරණාවම ප්‍රශ්නයක් හැටියට තිබුණා. එතකොට ඒ ප්‍රශ්නේ තිබුණ නිසා ඒකට වෙනම විදේශ නියුක්ති කාර්යාංශයේ ගිසුමක් අත්සන් කරලා තිබෙනවා. ඊශ්‍රායලෙත් එක්ක ජීර්ජී විතරක් ඇග්‍රිකල්චර් යවන්න පෞද්ගලිකංශයට අවස්ථාව දෙන්නේ නැතුව කියන එක. හැබැයි මම දකින්නේ ජීර්ජී විතරක් නෙවෙයි පෞද්ගලික අංශෙත් එක්ක සම්බන්ධීකරණය වෙලා මේ කොටස් දෙකටම රාජ්‍ය මැදිහත් වෙලා යම් කිසි විදිහක පුහුණු ශ්‍රමිකයන් මේකට යවන්න පුළුවන්. ඒක තමයි විසඳුම හැටියට අපි දකින්නේ. ඒ නිසා දැනට ඊශ්‍රායලයට කෘෂිකර්මය සඳහා නැත්නම් ඇග්‍රිකල්චර් සඳහා යවන එක නතර වෙලා තියෙනවා. ඒ කියන්නේ පෞද්ගලික අංශය යවන්නෙත් නැහැ, රාජ්‍ය අංශය යවන්නෙත්
නැහැ.
මේක රටට විශාල ආර්ථික වශයෙන් අහිමි වෙච්ච දෙයක්. ඒ නිසා මම හිතනවා විදේශ විනිමය ලබා ගන්න විතරක් නෙමෙයි ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට හොඳ වැටුපක් ගන්න හොඳ අවස්ථාවක්. ඒ නිසා මේ සම්බන්ධව ඔබතුමාලා ගන්න පියවර මොකක්ද කියන එක මේ ඇග්‍රිකල්චර් සම්බන්ධව අර තියෙන අස්සම් කරලා තියෙන ඒ දෙපැත්තේ අස්සම් කරලා තියෙන එක අවලංගු කරනවද, අවලංගු කරලා අලුත් වැඩපිළිවෙලක් හදනවද කියන එක විශේෂයෙන් ඔබතුමාගෙන් අහන්න
කැමතියි.
ඇත්තටම පසුගිය 2024 සෙප්තැම්බර් මාසෙ සිට, එහෙම නැත්නම් අපි තවත් අපි ආණ්ඩුව සම්පූර්ණයෙන්ම අපි හැදුවෙන් පස්සේ විශේෂයෙන්ම නොවැම්බර් මාසෙන් පස්සේ මේ වෙනතුරු විදේශ රැකියා ක්ෂේත්‍රයේ ප්‍රමිතිය සම්බන්ධව බරපතල කිසිම චෝදනාවක් එල්ල වෙලා නැහැ. ඒකට හේතුව තමයි අපි ආණ්ඩුවක් විදිහට අපේ පැත්තෙන් ගන්න පුළුවන් උපරිම ක්‍රියාමාර්ගය අපි අරන් තියෙනවා. ඒ වගේම තමයි ආණ්ඩුවට අදාළ වගකීම හරි විදිහට අපි ඉෂ්ට කරනවා. ඒ නිසා අපි අර මුලින්ම කියපු අදාළ කාරණාවට අදාළ පැහැදිලි කිරීම තමයි මේක. නමුත් මෙතන ඊශ්‍රායල් සම්බන්ධවත් යම්කිසි ප්‍රශ්න ගැටළු වගේක් අහලා තිබුණා. ඊශ්‍රායල් වලටත් මම ගියා. මම තමයි ඒ හෙඩ් ඔෆ් ද ඩෙලිගේෂන් විදිහටත් ගියේ පසුගිය අවුරුද්දේ දෙසැම්බර් මාසේ අපි ගියේ. එතනදී අපි ඊශ්‍රායෙල් රජයත් එක්ක ප්‍රොටෝකෝල් හතක් අපි අත්සන් කරලා තියෙනවා. ප්‍රොටෝකෝල් A to G කියන මේ ප්‍රොටෝකෝල් හතක් තියෙනවා. මේ ඇග්‍රිකල්චර් සෙක්ටර් එක ගත්තොත් එහෙම ඇග්‍රිකල්චර් සෙක්ටර් කියලා කියන්නේ අපේ රටේ කෘෂිකර්මාන්තය සහ ඊශ්‍රායෙල් වල කෘෂිකර්මාන්තය අතර ලොකු පරස්පරතාවයක් තියෙනවා. ඒ කාලවකවානු තුල ලංකාවෙන් විශාල සංඛ්‍යාවක් ඊශ්‍රායෙල් වලට යවුවට ඒ කෘෂිකර්මාන්ත ශේෂ්ඨට අදාළව අදටත් ෆාම් වල ඉතුරු වෙලා ඉන්න සංඛ්‍යාව ගත්තොත් එහෙම 40යි. අපේ රටෙන් අපි දැක්කා විවිධ තැන්වල විවිධ ආයතනවල විවිධ පන්සල්වල පුහුණු ලබා දෙමින් විවිධ ප්‍රචාරක කටයුතුේ ඡන්ද ඉලක්ක කරගෙන කරලා තිබුණට කරු මන්ත්‍රීතුමනි එයාලගේ ඒ කියන්නේ කෘෂි ඉස්රායිල් කෘෂිකර්මාන්තයත් එක්ක සංසන්දන කරලා බලද්දී තත්ත්වය හරි වෙනස් අපේ කට්ටියට රැඳෙන්නේ නැහැ. ඒ නිසා අපේ කට්ටිය සම්බන්ධව ගත්තොත් එහෙම දැන්ටවත් ඉස්රායිල් ආයේගේ ඔළුවල හැදලා තියෙන චිත්‍රය අපේ කට්ටිය ගෘහස්ථ රස්තාවලට ඉතාමත් සුදුසුයි. නමුත් අර ලොකු ෆාම් වල වැඩ කරන එක සම්බන්ධව ගත්තොත් එහෙම ඉතාමත් අමාරු රස්තාවක් කියලා තමයි කියන්නේ. විශේෂයෙන්ම මම දොඩම් මේ ෆාම් එකට ගියා. පස් දෙනෙක් එකතු වෙලා දවසකට දොඩම්ගෙඩි 12,000ක් විතර කඩන තත්ත්වෙත් එතන තියෙනවා. එතකොට ඒ තත්ත්වෙ ගත්තොත් හරි අපූර්වයි හරි වෙනස්. එතරම් අපේ ලාංකිකයෝ කීප දෙනෙක් එතන අල්ලගෙන ඉන්නවා මිසක ඒ සාතෘෂ බහුතරේ ඒ තැන්වල නැහැ. විවිධ තැන්වල ගිහිල්ලා තමයි රස්සා කරන්නේ. පසුගිය කාලවකවානුවත ඔබතුමාට මතක ඇති අර ඇසයිලම් සම්බන්ධව රෙෆියුජි ස්ටේටස් සම්බන්ධව යම්කිසි ප්‍රශ්නයක් මේ පාර්ලිමේන්තුවෙම පැනනගිලා තිබුණා. අපගේ වත්මන් මගේ අමාත්‍යවරයා මේ සම්බන්ධව හන්නගිලා තිබුණා විපක්ෂයේ ඉද්දි. නමුත් එවකට හිටපු ඇමතුමා ඒකට සවන් දීලා ඒ විසඳුම ලබා දුන්නේ නැහැ. ඒ නිසාත් මේ අර්බුදයේ උග්‍ර වෙලා තියෙනවා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන්ම මේ කියාගිව සෙක්ටර් හැර අනිකුත් සියලුම සෙක්ටර්ස් ගත්තොත් එහෙම ගවර්න්මන්ට් ප්‍රයිවට් මේ දෙගොල්ලම එකතු වෙලා තමයි කරන්නේ. ඒ නිසා අපිට ප්‍රශ්නයක් නැහැ. අපි අඛණ්ඩවම මේ මේ පීබා මේ ආයතනෙත් එක්ක අපි සාකච්ඡා කරනවා. පසුගිය සමාන දෙකකට පෙරත් පීබා ආයතන නියෝජිතව කීප දෙනෙක් මා මුණ ගැහින්න ලංකාවට අවිල්ලා හිටියා. ඒ එයාලත් එක්කත් අපි සාකච්ඡා කරමින් අපි ඉල්ලන්නේ කුමන හෝ විදියට ඒක ප්‍රයිවට්ද ගවර්න්මන්ට් කියලා නෙමෙයි අපිට කුමන හෝ විදියට අපේ ශ්‍රමිකයෝ යවා ගන්නට අපිට මේ ඇග්‍රීමන්ට් එක භාවිතා කරන්නට අවස්ථාවක් ලබා දෙන්න කියන මේ කාරණාව අපි කියලා තිබුණත් අර අතීතයේ සිද්ධ වෙච්ච ඒ ෂොක් එක නිසා එයාලා තාම කැමති නැහැ. නමුත් අපි ආණ්ඩුවක් විදියට අඛණ්ඩ ලෙස මේකට අදාළ කර මැදිහත් වීම කරන්නට අපි බැඳිලා ඉන්නවා.
ප්‍රශ්න අංක 3 ගරු මුජිබිර් රවුමාන් මහතා විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යතුමාගේ සිට
අහනවා. ගරු කතානායකතුමනි,
ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා,
එක මේ විශේෂයෙන්ම මේ පුහුණුවට අදාළ ප්‍රශ්නය අතර මෙතන අහලා තියෙන්නේ මේ ගෘහස්ථ ගෘහපාලික සේවිකා විදියට මේ කුමන හෝ පුද්ගලෙක් පිටරටකට යනවා නම් NVQ level 3 කියන මේ සහතික අනිවාර්යෙන් අවශ්‍යයි. වගේම තමයි පිරිමි අයට අදාළව ගත්තොත් එහෙම ප්‍රී ඩිපාචර් ඔරියන්ටේෂන් ප්‍රෝග්‍රෑම් කියන නමින් දින දෙකක යම්කිසි පාඨමාලාවක් අදාළ තමයි එයාලට යන්න සිද්ධ වෙලා තියෙන්නේ. 1/1/2020 සිට 18/6/2026 දක්වා කාලවකවානු තුල ගත්තොත් එහෙම අපගේ ඩේටාබේස් එක අනුව 428,046 විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වෙලා පිටරටවල වලට ගිහිල්ලා තියෙනවා. එතනදී ගත්තොත් එහෙම ට්‍රේනින් ලබාගෙන තියෙන සංඛ්‍යාව 1,17,660. මේක ගත්තොත් එහෙම ඔන්ලයින් හරහා ට්‍රේනින් ලබාගත්ත සංඛ්‍යාවත් මෙතන ඉන්නවා. ඒ වගේම ගත්තොත් එහෙම මීට කලින් පිටරටවල වලට ගිහිල්ලා ඒ අත්දැකීමත් එක්ක රී රෙජිස්ට්‍රේෂන් ප්‍රොසස් කියලා අපි කියන්නේ ඒ හරහා ගිය සංඛ්‍යාව ගත්තොත් එහෙම 249,305. අමතරව ට්‍රේනින් නැතුව ගිය සංඛ්‍යාව විදිහට ගත්තොත් එහෙම 61,081 ට්‍රේනින් නැතුව ගිහිල්ලා තියෙනවා. එතනදී විවිධ සර්කුල සම්බන්ධව සාකච්ඡා වෙලා තියෙනවා. ඒ වගේම සභාපතිතුමාගේ විශේෂ අනුමැතියත් එක්ක අපි ආණ්ඩු බලයට පත් වෙන්න කලින් පිරිසක් ගිහිල්ලා තියෙනවා. විශේෂම 61,081. අංක 2 රටවල් විදිහට ගත්තොත් එීම සෞදි අරේබියා, කුවේට්, එක්සත් අරාබි එමිරාජ්‍ය, බහරේන්, කටාර්, ජෝර්දාන්, ඕමාන්, සයිප්‍රස්, සිංගප්පූර්, මෝල්ඩිව්ස් සහ මැලේසියාකින් රටවල් තමයි ප්‍රධාන ලෙස ගත්තොත් එහෙම ඒකට අදාළ වෙන්නේ. වගේම අංක 3 නැත. විශේෂයෙන්ම මෙතනදී ගත්තොත් එහෙම අපගේ ගෘහස්ථ ගෘහපාලික සහකාර කියන ඒ තනතුරු වලට අදාළව තමයි ගිහිල්ලා තියෙන්නේ. විශේෂයෙන් මෙතන කිසිසේත්ම අපගේ ඇක්ට් එක අනුව ගත්තොත් එහෙම මේව අර අනිවාර්ය කරපු දෙයක් නෙමෙයි. ඇක්ට් එක අනුව ගත්තොත් එහෙම සෙක්ෂන් 15(4) of the act of act 1 of the objects of the bureau shall be to undertake in collaboration with licensees the training and orientation of Sri Lankan recruits going abroad for employment. In addition, Section 15C provides that Bureau shall undertake measures to develop overseas market for skills available in Sri Lanka, while Section 15M provides that it shall undertake the welfare and protection of Sri Lankans employed outside Sri Lanka. මෙතනදී කිසිසේත්ම අනිවාර්ය කරලා නැහැ. නමුත් මේ ප්‍රශ්න පැන නැගින්නේ විශේෂයෙන්ම අපිට ලැබෙන નિયમિત මේ ගාස්තු සම්බන්ධ ප්‍රශ්න නිසා මම මේකටත් යම්කිසි පැහැදිලි කිරීමක් දෙන්න. දැනට ගත්තොත් එහෙම දින 28ක ට්‍රේනින් අපි ලබා දෙනවා මතුගම, නුවර, ඒ වගේම රත්නපුර, හාලියෙල්ල, දඹුල්ල, තංගල්ල, පන්නිපිටිය ඇතුළු මේ ස්ථානවල. ඒ වගේම 2-day pre-departure orientation program නමින් අපි බ්‍යුරෝ විදේශ වනිෘති කාර්යාංශයට අයත් ස්ථාන 19ක අම්පාර, අනුරාධපුර, හාලියෙල්ල, මඩකලපු, හලාවත, දඹුල්ල, යාපන, ගාල්ල, නුවර, කුරුණෑගල, මතුගම, මොන්රාගල, නුවරඑළිය, පන්නිපිටිය, පොළොන්නරුව, ඒ වගේම රත්නපුර, තංගල්ල, වවුනියා, කිලිනොච්චි ඇතුළු මේ ස්ථානවල අපි ලබා දෙනවා. ඒ වගේම තමයි තව දින 5ක පුහුණුවක් අපි ලබා දෙනවා නොන් ඩොමෙස්ටික් සෙක්ටර්ස් වලට අදාළව. ඒක ගත්තොත් එම ගාල්ල, පන්නිපිටිය, තංගල්ල, කුරුණෑගල, ත්‍රිකුණාමල, හාලියල, මොන්රාගල, මතුගම ඇතුළු මේ ස්ථානවල තමයි අපි ලබා දෙන්නේ. විශේෂයෙන්ම අපි නැෂනල් වොකේෂනල් ක්වොලිෆිකේෂන් 3 ඒ සහතිකය ලබා දෙනවා මේ ඩොමෙස්ටික් හවුස් කීපින් ඇසිස්ටන්ට් මේ ගෘහස්ථ ගෘහපාලික සහකාර කියන මේකට අදාළව තමයි අපි ලබා දෙන්නේ. ඒ වගේම තමයි මේ සහතිකය ගත්තොත් එහෙම දින 28ක පුහුණුවක් කළ අනිවාර්යෙන් ලබා ගන්න ඕනේ. උදේ 5:00 සිට රෑ 9:00 දක්වා මේ පුහුණුව අපි අනිවාර්යෙන් ලබා දෙන්න ඕනේ. ඉතින් ඒක අනිවාර්යෙන් අපි ලබා දීමට අපි බැඳිලා ඉන්නවා මේව යටතේ. ඒ වගේම මෙතනදී අපිට සිද්ධ වෙච්ච අලාභය සම්බන්ධව යම් කිසි ප්‍රශ්නයක් අහලා තිබුණා. මෙතන විශේෂම ගත්තොත් එහෙම අලාභය කියන එකට වඩා පසුගිය කාලේ සිද්ධ වෙච්ච මේ ක්‍රියාවලිය නිසා, පසුගිය කාලේ ගත්ත සමහර තීරණ නිසා මෙතන අපේක්ෂිත ආදායම අපිට අහිමි වෙලා තියෙනවා. එතනදී ගත්තොත් එහෙම ව්‍යුරේකට අදාළව ගත්තොත් එහෙම මිලියන 618.42ක ආදායම අපිට අහිමි වෙලා තියෙනවා. නැවත මම කියන්නම් මිලියන 618.42ක ආදායම අපිට අහිමි වෙලා තියෙනවා. ඒ වගේම ගත්තොත් එහෙම වැට් විදියට ගත්තොත් එහෙම මිලියන 101.64ක වැට් අපේක්ෂිත ආදායම අපිට අහිමි වෙලා තියෙනවා. ඒ වගේම ගත්තොත් එහෙම සෝෂල් සෙකියුරිටි කන්ට්‍රිබියුෂන් ලෙවි කියන මේ බද්ද ගත්තොත් එහෙම මෙතනදිත් අපිට මිලියන 15.69ක ගාස්තුවක් අපිට අහිමි වෙලා තියෙනවා. ඒ වගේම හැයන්න වලට අදාළව ගත්තොත් එහෙම දැන් මේ මොහොත වෙනකොට අපි ටර්ෂරියන් වොකේෂනල් එඩියුකේෂන් කමිෂන් හරහා සිද්ධ වෙන මේ පාඨමාලාව මම මුලින්ම කියපේ කාරණාව තමයි ඉතාමත් විධිමත් විදියට මේ පාඨමාලාව අපි සකස් කරලා තියෙනවා. නමුත් ආයෙත් මම කියන්නේ මේ කිසි දෙයක් පනතෙන් ඒ කියන්නේ මේ පාඨමාලාව අපි අනුගමනය කරේ නැත්නම් මේක පනත උල්ලංඝනය කරන කාරණාවක් නෙමෙයි. ඒ වගේම ඊළඟ එක තමයි අදාළ නොවේ.
ගරු මන්ත්‍රීතුමා.
ගරු කථානායකතුමනි, මගේ පළවෙනි ප්‍රශ්නය දැන් ඔබතුමා දන්නවා විශේෂයෙන්ම දැන් අපේ රටේ විශාල ලෙස විදේශීය විනිමය එන්නේ මේ විදේශගත සේවකයන්ගේ ප්‍රධාන රටේ විදේශීය අපේ විදේශ විනිමය ආදායමක් හැටියට. දැන් මේකේදී දැන් සමහර මේ වෙනකොට විශේෂයෙන්ම දැන් සෞදි අරාබිය වගේ රටවල් මේ විදේශ ශ්‍රමිකයන් ගෙන්වීමේදී SVP ක්‍රමවේදය කියලා ක්‍රමවේදයක් හඳුන්වලා දීලා තිබෙනවා. ඒතොරද SVP ක්‍රමවේදය අනුව විශේෂයෙන්ම රියදුරාගේ ඉඳන් නොපුහුණු කම්කරු වගේ ඉඳන් සියලු දෙනාම මේ විභාගයකට පෙනී සිටින්න ඕනේ. ඒතොර මේ විභාගයේ පවත්වන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් තමයි පවත්වන්නේ. එතකොට මේ ඉංග්‍රීසි භාෂාවෙන් මේ විභාගය පැවැත්වීම නිසාම නුපුහුණු කම්කරුවන්, ඒ වගේම රියදුරන්, නොයෙකුත් ක්ෂේත්‍රවල ඉන්න අයට විශාල ගැටලුවක් බවට පත් වෙලා තියෙනවා මේ භාෂාවේ ප්‍රශ්නේ. සමහර තොරතුරු තියෙනවා ගරු කතානායකතුමනි, සමහර රටවල් මේක තමන්ගේ මව් භාෂාවෙන් මේ විභාගය ලිවීමට යම් යම් එකඟතාවයල් අරගෙන තිබෙනවා. නමුත් අපි ශ්‍රී ලංකාව හැටියට මේ සම්බන්ධව තවම මේ SVV ක්‍රමවේදයේ තමන්ගේ මව් භාෂාවෙන් මේ විභාගයට පෙනී සිටීමේ ඒ අයිතිය මේ විදේශගත වෙන ශ්‍රමිකයන්ට ලබා ගන්න බැරි වෙලා තිබෙනවා. මම හිතන්නේ මේ සම්බන්ධව විශේෂයෙන්ම විදේශ සේවා මේ ඔය ඉන්න ඒජන්සි, එහෙම නැත්නම් ඒ ඉන්න ඒජන්තු, මේ ඉන්න සමාගම්, ඒ ආයතන මේ සම්බන්ධව යෝජනා කීපයක් විදේශ සේවා කාර්යාංශය සභාපතිතුමාට, ඒ වගේම සෞදි අරාබියේ ඉන්න ඒ තානාපති කාර්යාලයේ ඉන්න විදේශ සේවා නිලධාරීන්ට ඒ දන්නලා තිබෙනවා. නමුත් මේ සම්බන්ධව කිසිදු ආකාරයේ මේ ධනාත්මක ප්‍රතිචාරයක් තවම ලැබිලා නැහැ. ඒ ලැබිලා නැතිවීම නිසාම සෞදි අරාබිය බලා යන අපේ විදේශ ශ්‍රමිකයන්ගේ විශාල ප්‍රමාණයේ අඩුවීමක් දක්නට ලැබෙනවා මේ වෙනකොට SVP ක්‍රමවේදය නිසා. ඉතින් මම අහනවා ගරු කතානායකතුමනි, මේ සම්බන්ධව ඔබතුමන්ලා කොහොමද මැදිහත් වෙලා මේ ගැටලුව निराකරණය කරලා ඉතා ඉක්මනින්ම, මොකද එහෙම නැති වුණොත් අපේට යන්න තියෙන හැකියාව අපිට තිබෙන වෙළඳපොළ වෙනත් රටවල් කරා යන්න පුළුවන් සෞදි අරාබියට යන්න පුළුවන්. ඒ හින්දා මම අහන්න කැමති ඔබතුමා මේ සම්බන්ධව ගන්නා ක්‍රියාමාර්ගය මොකද්ද කියන එක.
ඔව්, ස්තුතියි මාතුමනි. ගරු කතානායකතුමනි, මේ SVP කියලා කියන්නේ ස්කිල් වෙරිෆිකේෂන් ප්‍රොසෙස් කියන මේ සිස්ටම් එක. මෙතනදිත් මේ සම්බන්ධව අපිට යම්කිසි ඉල්ලීම් වගේක් ලැබිලා තිබුණා. විශේෂම අපි එකතක හිතනවා ස්කිල් වෙරිෆිකේෂන් එක ඉතාමත් වැදගත්. අර මුලින් ආපු ප්‍රශ්න වලට අදාළව ගත්තොත් එහෙම මේ අර නොසුදුසු පුද්ගලයෝ ගිහිල්ලා අපිට තිබිච්ච ඔය ශ්‍රේෂ්ඨ කඩන් වැටෙන්නට යම්කිසි හේතුවක් වුණා වගේ නොව, මෙතනදී අපි යන්න කලින්ම යම්කිසි ආකාරයෙන් මේ වෙරිෆිකේෂන් එක කරගෙන ගියා නම් ඉතාමත් හොඳයි කියනේ බලාපොරොත්තු අපිටත් තියෙනවා. ඉතින් එතනදී අපි මේ සම්බන්ධව සෞදි රජයත් එක්ක, විශේෂයෙන්ම මෙහෙණ තානාපතිතුමාත් එක්ක අපි සාකච්ඡා කරා. ඒ වගේම අපගේ එහෙ තානාපති කාර්යාලය මේකට අදාළ කරන අඛණ්ඩ මැදිහත් වීම කරගෙන යනවා. ඒ වගේම මෙහි ඉන්න බලපත්‍ර ලාභින් එක්කත් අපි මේ සම්බන්ධව ඇල්ෆියා ඇතුළු සියලුම බලපත්‍ර ලාභින් එක්ක අපි මේ සම්බන්ධව සාකච්ඡා කරනවා. එනසුමානිත් අපි තව සාකච්ඡාවක් දාගෙන තියෙනවා එයාලත් එක්ක. ඒ වගේම තමයි විශේෂයෙන්ම මෙතනදී අපි හිතනවා අපේ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය, කියන්නේ අපේ අධ්‍යාපන අමාත්‍යාංශෙත් එක්කම බද්ධ වෙලා ඉන්න මේ අමාත්‍යාංශය නිකුත් කරන මේ NVQ සහතිකයේ යම්කිසි ආකාරයෙන් මෙයාලා ඉදිරිපත් කරන මේ ස්කිල් වෙරිෆිකේෂන් ප්‍රොසෙස් එකට අදාළව ගත්තොත් මේකට සරිලන යම්කිසි ඊක්වල් ස්ටේටස් එකට අපිට ගේන්න පුළුවන් කමක් තියෙනවා නම් ඒක හොඳයි. එසම මුදිපුර මන්ත්‍රීතුමා මතු කරා වගේ වෙනත් රටවල් වලට මේ සහනය සෞදි රජයේ විසින් ලබා දෙනවා නම් ඒක අපිත් ඉල්ලලා තියෙනවා. ඒ සහන අපිටත් ලබා දෙන්න කියලා. එතකොට අපි මේ දවස් ටික අර වැක්සින් සම්බන්ධව යම්කිසි ප්‍රශ්නයක් වෙන්න කියලා තියෙන නිසා ඒකට යම්කිසි විශේෂ මැදිහත් වීමක් අපි කරා. ඒ වගේම තමයි මේ SVP සම්බන්ධව ගත්තොත් එහෙම ඒකටත් අදාළ කරන මැදිහත් වීම දැන්ටමත් අපි කරගෙන යනවා. බලාපොරොත්තු වෙනවා කෙටි කාලය ඇතුළත මේක නිරන්තර විසඳුමක් අපිට ලබා ගන්න පුළුවන්.
ගරු මන්ත්‍රීතුමා,
දෙවෙනි ප්‍රශ්නය ගරු කතානායකතුමනි, විශේෂයෙන්ම දැන් මේ විදේශගත වෙන සියලුම විදේශ සේවකයන් අපි දන්නවා ඒගොල්ලෝ වෛද්‍ය පරීක්ෂණයකට මුහුණ දෙන්න ඕනේ. එතකොට දැන් මේ වෛද්‍ය පරීක්ෂණයකට මුහුණ දීමේදී ඉතාම අධික මුදලක් ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා එක විදේශ ශ්‍රමිකෙක්ට. ඉතින් මං හිතනවා දැන් මේක අපි දන්නවා මේ වෛද්‍ය පරීක්ෂණ ආයතන ඒවට අනුමැතිය ලබා දීලා ආයතන යම් කිසි ප්‍රමාණයක් තිබෙනවා. ඒ ආයතන වලින් හැරෙන්න වෙන ආයතන වලින් මේ වෛද්‍ය පරීක්ෂණ සහතික ලබා ගන්න බෑ. ගරු කතානායකතුමනි, දැන් මේක ශ්‍රමිකයන්ට විශාල බරක් වෙලා තියෙනවා. ඒ කියන්නේ රුපියල් 58,000 යනවා සාමාන්‍ය මේ වෛද්‍ය පරීක්ෂණයක් කරන්න. නමුත් ඒ වෛද්‍ය පරීක්ෂණයම පෞද්ගලික රෝහලකින් නැත්නම් වෙන තැනකින් කරන්න පුළුවන් රුපියල් 7,500 වගේ කරගන්න පුළුවන්. ඒතොර මේ රුපියල් 58,000 වගේ ඉතාම අධික මුදලක් එක විදේශීය ශ්‍රමිකයෙකුගේ මේ ආයතන අය කරනවා. ඒතොර දැන් මේක ඉතාම අසාධාරණයි මේ මුදල. ඒ වගේම තමයි දැන් කලින් මේක මේ වෛද්‍ය පරීක්ෂණ වාර්තාව මාස 3කට වළංගු කාලා තිබුණා. නමුත් මේ වෙනකොට දැන් නැවත ඒක මාස 2කට අඩු කරලා තිබෙනවා. එහෙනම් ගරු කතානායකතුමනි, මම ඇමතුමාගේ අවධානය යොමු කරනවා, ඇයි මේ තරම් විශාල මුදලක් මේ විදේශගත වන මේ ශ්‍රමිකයන්ගෙන් මේ වෛද්‍ය පරීක්ෂණයට සහභාගී වුණාම රුපියල් 58,000 වගේ මුදලක් මේ අය කරන්නේ? මේක ඉතාම අසාධාරණ මුදලක් කියන මේ සියලු දෙනාගේම විශාල චෝදනාවක් තියෙනවා. ඒ සම්බන්ධව මොකක් හරි ක්‍රියාමාර්ගයක් ඔබතුමාලා ගන්න බලාපොරොත්තු වෙනවද කියලා දැනගන්න කැමතියි.
ස්තුතියි අතුමනේ මේ සම්බන්ධව අපි බලයට පත්වෙච්ච දහස් සිට සාකච්ඡා කරනවා මැදිහත් වීම කරනවා. නමුත් මෙතන පොඩි ගැටලුවක් තියෙනවා. මේ අදාළ ගැම්කා කියන්නේ මේ ඔබතුමා සඳහන් කරපු මේ වෛද්‍ය මධ්‍යස්ථානට අපි කියන්නේ හඳුනන දෙන ගැම්කා මෙඩිකල් සෙන්ටර් කියලා. ගැම්කා කියලා කියන්නේ GCC approved, ඒ කියන්නේ Gulf Corporation Council approved medical centers association. එතකොට මේ ගැම්කා විසින් ලියාපදිංචිය ලබා දීපු ආයතන කීපයක් තමයි මේක ලබා දෙන්නේ. මේ සම්බන්ධව සමාජයෙන් ලොකු පොඩි විවේචනයක් තියෙනවා. හේතුව තමයි සමහර තැන්වල එයාලා ලබා, ඒ කියන්නේ මෙඩිකල් ටෙස්ට් එකක් කරාට ඒ ටෙස්ට් එකට අදාළ රිපෝට් එක දෙන්නෙත් නැහැ කියලා යම්කිසි ප්‍රශ්නයක් තියෙනවා. නමුත් මේ සම්බන්ධව ගත්තොත් එහෙම මේක අපි සෞඛ්‍ය අමාත්‍යාංශයත් එක්කත් අපි සාකච්ඡා කරා. නමුත් අර අපි මෙතන තියෙන පරපතර ප්‍රශ්න තමයි අපි අර එකපාරටම නීතියානුකූල ක්‍රියාමාර්ග ගන්න ගියාම අපිට මේ ශ්‍රේෂ්ඨ කඩන් වැටෙන යම්කිසි ප්‍රශ්න ගැටලු වගේකුත් තියෙනවා. නමුත් මේ සම්බන්ධ අපි දැනුවත් කරලා තියෙනවා. විශේෂයෙන්ම අපි බලාපොරොත්තු වෙන එකක් තමයි PHSRC කියලා ආයතනයක් තියෙනවා, ප්‍රයිවට් හෙල්ත් සර්විස් රෙගුලටරි කවුන්සිල් කියලා. ඒ PHSRC ආයතනයත් මේකට සම්බන්ධ කරගෙන මේ සියලුම ගැම්කා මෙඩිකල් සෙන්ටර් PHSRC හරහා ලියාපදිංචි විය යුතුයි කියන ඒ ඉල්ලීමක් අපි දැන්ටමත් අපි සෞඛ්‍ය අමාත්‍යංශයෙන් අපි කළ තියෙනවා. විශේෂයෙන්ම පසුගිය සතිකීපයකට පෙර නියෝජ්‍ය අමාත්‍ය සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි මැතිතුමාගේ මූලිකත්වයෙන් පැවැත්වූ සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවැත්වූ ඒ සාකච්ඡාවේ මේක සඳහන් කළ තියෙනවා. එතකොට මේක විශේෂයෙන්ම මේ පිටරට යැවීමට අදාළව මේ කටයුත්ත කරගෙන යන නිසා, ඒ වගේම අපි අර සමහර නීති රීති ක්‍රියාමාර්ග එකපාරටම අපි ගන්න ගියාම ඊට පස්සේ යන සංඛ්‍යාවත් එකපාරටම කඩාකප්පල් වෙන්න පුළුවන් කියලා යම්කිසි අදහස් වලියකුත් අතර තියෙන නිසා අපි මෙතන බලාපොරොත්තු වෙනකක් තියෙනවා සෞඛ්‍ය අමාත්‍යාංශ සහයෝගය සහිතව මේක ස්ට්‍රීම්ලයින් කරලා ලංකාවේ අනෙකුත් මෙඩිකල් සෙන්ටර්ස් විදියටම මේ ගැම්කා රෙජිස්ටර්ඩ් මෙඩිකල් සෙන්ටර්ස් ටිකත් අපි පවත්වාගෙන යන්න. මේ හේතුව මේක පොඩි සංකීර්ණ ක්‍රියාවලියක්. මේක ගත්තොත් එහෙම අර ගැම්කා, ඒ කියන්නේ ඇසෝසියේෂන් එකේ රෙජිස්ටර් වෙච්ච ආයතන විදියට තමයි මේක පවත්වාගෙන යන්නේ. සමහර විට මේ ආයතන කීපයක් වහන්න සිද්ධ වුණා නම් අපිට ඒ රෙජිස්ට්‍රේෂන් එක අරගෙන මේ විශේෂයෙන්ම GCC රටවල් වලට යවන්න පුළුවන් තත්ත්වයක් මේ යවන්න පුළුවන් කමක් අපිට නැති වෙනවා. ඒ නිසා මේ සම්බන්ධව අපි ක්‍රමවේදයේ දැන්ටමත් අපි පටන්ගෙන තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ඉතාමත් කෙටි කාලයක් තුළ මේක නිරන්තර විසඳුමක් ලබා දෙමින් අනිකුත් රෝහල් වල, අනිකුත් මෙඩිකල් සෙන්ටර්ස් වල මේ ලබා ගන්නේ සේවය මේ ගැම්කා මෙඩිකල් සෙන්ටර් හරහත් ලබා ගැනීමටත්, ඒ වගේම යම්කිසි පාලන මිලියත් සහිතව මේ කටයුතු ඉතාමත් පහසුවෙන්ම මේ ශ්‍රමිකයොන්ට කරගෙන යන්නටත් අපිට යම්කිසි බලාපොරොත්තුවක් තියෙනවා.
ප්‍රශ්න අංක 4, ගරු ආචාර්ය MLAM හිස්බුල්ලා මහතා කෘෂිකර්ම පස්සම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමා ගැසීමට. ප්‍රශ්න අංක 5, ගරු රජීවන් ජයචන්ද්‍ර මූර්ති මහතා රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමා ගැසීමට.
Honorable Speaker, I am asking this question.
එක මේ වන විට රාජසේවයේ නියුතු සංවර්ධනධාරීන් සහ කළමනාකරණ සංවර්ධනධාරීන් සංඛ්‍යාව අහන්නේ. සංවර්ධනධාරීන් 79173යි, කළමනාකරණ සංවර්ධනධාරීන් 26330යි. ආ දෙක රාජසේවයේ සියලුම සේවක සංඛ්‍යාවන් පිළිබඳව සමාලෝචනයක් සිදු කර ලබන්නේ මුදල් අමාත්‍යාංශ යටතේ පවතින කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින්. කෙසේ වෙතත් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයන් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්ට අනුයුක්තව සේවය කරන ඒකාබද්ධ සේවයටත් සංවර්ධනධාරීන්ගේ 2025/6 වන දිනට පුරප්පාඩු සහ අතිරික්ත සංඛ්‍යාවන් පිළිබඳ තොරතුරු අදාළ දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ ලබාගෙන තිබෙනවා. එක් එක් අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තු යටතේ අනුයුක්ත සංවර්ධනධාරීන් අමාත්‍යාංශ දෙපාර්තමේන්තු සේවක සංඛ්‍යාවන් යටතේ පවත්වාගෙන ලබන අතර ආයතන ප්‍රධානීන් විසින් නියම කර ලබන පුරප්පාඩු ලිපි අනුව එම අමාත්‍යාංශ හෝ දෙපාර්තමේන්තු වෙත නිදාන අනෙක් කිරීම සිදු කරන ලබනවා. අතුන 2025/6 දින වන විට ඒකාබද්ධ සේවයේ සංවර්ධනධාරී සේවයට අයත් නිලධාරීන්ගෙන් ස්වදේශ කටයුතු අංශයේ යටතේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සේවය කරන නිලධාරීන් සැලකුව විට ඇතැම් දිස්ත්‍රික්ක තුල සංවර්ධනධාරීන් අතිරික්තවද ඇතැම් දිස්ත්‍රික්ක තුල සංවර්ධනධාරීන් සේවයේ පුරප්පාඩු පවතින බව නිරීක්ෂණය වෙනවා. ඒ අනුව එක් එක් දිස්ත්‍රික්කයන් තුල විවිධ අමාත්‍යාංශ දෙපාර්තමේන්තු යටතේ පවතින පුරප්පාඩු සම්බන්ධයෙන් අදාළ දිස්ත්‍රික් ලේකම්වරු දැනුවත් කර අදාළ පුරප්පාඩු සඳහා නියුක්ත කිරීමට එම දිස්ත්‍රික්කයන්හිම සිටින අතිරික්ත සංවර්ධනධාරීන් නම් කර යොමු කරන මෙන් දන්වලා තිබෙනවා. ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සෞඛ්‍ය බල ගැන්වීම් කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ ප්‍රජා සෞඛ්‍ය බල ගැන්වීම් නිලධාරී ලෙස රාජකාරී කටයුතු කිරීම සඳහා විශාල පුරප්පාඩු සංඛ්‍යාවක් පිරවීමට මේ වෙනකොට කටයුතු කරමින් තිබෙන අතර තවදුරටත් අවශ්‍ය අධාරින් අනුයුක්ති කිරීමට කටයුතු සිදුවමින් පවතිනවා. ඉදිරියේදී අනුමත සේවා සංඛ්‍යාවන් 90 ආයතනවල නිධාරින් අනුයුක්ති කිරීම අත්‍යවශ්‍ය වන බැවින් අතිරික්ත නිධාරීන් පුරප්පාර්ථ අනුසඳා ක්‍රමානුකූලව යොමු කිරීමට කටයුතු කරනු ලබනවා. අහතර සංවර්ධන නිධාරී සේවයට විධිමත් සේවා ව්‍යවස්ථාවක් ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජජාත ජනරජයේ අතිවිශේෂ ගැසට් පත්‍ර අංක 17.45 ඇලෙරක් 11 හා 2012.2.14 දින ඇති ගැසට් පත්‍රය මගින් ප්‍රසිද්ධ කරන ලද අතර එය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජජාත ජනරජයේ අතිවිශේෂ ගැසට් පත්‍ර අංක 17.74 ඇලෙරක් 31 හා 2012.97 දින ඇති ගැසට් පත්‍ර මගින් සංශෝධනය කළ තිබෙනවා. පහ අදාළ නොවේ. ආ අදාළ නොවේ.
ගරු මන්ත්‍රීතුමා,
ஒரு சபாநாயகர் அவர்களே, நான் என்னுடைய முதலாவது மேலதிக வினவைக்கிருக்கின்றேன். விசேஷமாக இந்த உத்தியோகஸ்தர்கள் யாழ்ப்பாண மாவட்டத்திலே தான் அதிகமாக இருக்கிறார்கள். அவர்கள் யாழ்ப்பாணத்திலிருந்து ஏனைய மாவட்டங்களான கிளிநொச்சி, முல்லைத்தீவு, மன்னார், வவுனியா மாவட்டங்களிலே சென்று சேவையாற்றி வருகின்றார்கள். அவர்கள் 5 வருடங்களுக்கு மேலாக பணியாற்றி அந்த இடத்திலிருந்து சொந்த மாவட்டங்களுக்கு வர முடியாமல் இருக்கிறார்கள். இனி அவ்வாறானவர்களை தங்களுடைய சொந்த மாவட்டங்களுக்கு வரவேற்பதற்கான ஒரு விசேடமான ஒரு ஒழுங்கமைப்பை செய்ய வேண்டிய தேவை இருக்கின்றது. எனவே அவர்கள் 2027 ஆண்டுக்கான வருடாந்த இடமாற்றத்திலே அவர்களை கொண்டு வருவதற்கான ஏற்பாடுகள் செய்யப்பட்டிருக்கின்றன என்பதையும், அதேபோன்று பல நிறுவனங்களிலே 15 வருடங்களுக்கு மேலாக ஒரே இடத்திலே இந்த உத்தியோகஸ்தர்கள் கடமையாற்றுகின்றார்கள். எனவே அவர்களையும் அவருடைய சேவை நிலையங்களையும் மாற்றுவதற்கான ஏற்பாடையும் செய்ய ஏற்பாடுகள் இருக்கிறதா என்பதை இந்த இடத்திலே நான்
கேட்டுக்கொள்கின்றேன். பிரச்சனை அமாத்திரோட முக்கரண்டம் எத்தப்பட்ட இதிலிருந்து பிடித்துள்ள பாத்தீங்க.
ගරු මන්ත්‍රීතුමා, ඔබතුමාගේ දෙවෙනි ප්‍රශ්නේ. ගරු මන්ත්‍රීතුමා, ඔබතුමාගේ දෙවෙනි ප්‍රශ්නේ තියෙනවා.
அதே போன்றுதான் என்னுடைய 2வது மேலதிக வினாவையும் இதிலே முன்வைக்கின்றேன். உங்களுடைய கௌரவ அமைச்சர் கூறியது போன்று 14ஆம் தேதி 2012 இந்த சேவை பிரமாண குறிப்பு வெளியிடப்பட்டது. ஆனால் அந்த பிரமாண குறிப்பிலே பல குறைபாடுகள் காணப்படுவதன் காரணமாக தொழிற்சங்கங்கள் எல்லாம் இணைந்து ஒரு வரைவு ஒன்றை வரைந்திருக்கின்றார்கள். அது தொடர்பாக அறிவிக்கப்பட்டு இருக்கின்றது. இந்த வரைவை நான் இந்திரத்திலே சமர்ப்பிக்கின்றேன். எனவே இந்த வரைவை நாங்கள் நல்ல முறையிலே திருத்தி இங்கே வேலை செய்கின்ற அந்த அபிவிருத்தி உத்தியோகஸ்தருடைய சேவையை மேலும் பெற்றுக்கொள்வதற்காக அவர்களுக்கான தரங்களை மேலும் விரிவுபடுத்தி, அவருடைய பயிற்சிகளையும் விரிவுபடுத்தி, அவருடைய சம்பள அளவு திட்டங்களையும் விரிவுபடுத்துவதற்காக ஒரு முறையான ஒரு வரைவொன்று வரைய வேண்டிய தேவை இருக்கின்றது. எனவே இந்த இடத்திலே அதை முன்னெடுக்க வேண்டும் என்று தொழிற்சங்கங்கள் கோரியிருக்கின்றார்கள். அது தொடர்பாக அமைச்சு நடவடிக்கை எடுக்குமா என்று இந்த இடத்திலே நான் கோரிக்கொள்கின்றேன்.
யோஜனா தப்பி பத்திரம்